මේ ලිපිය සාකච්ඡා කරන්නේ දෙසැම්බර් 14 සිට 20 දක්වා සතියේදී. අවධානය වෙනතකට යන්න දෙන්න එපා. ප්‍රධාන බයිබල් පදය. මරියා පුරුදු වී සිටියේ ස්වාමීන්ගේ පාමුල ඉඳගෙන ඔහු ඉගෙන් වූ දේවලට සවන් දීමටය. ඒත් මාර්තා ගෙදර දොරේ වැඩ කටයුතු වල නිරත වී සිටියාය. ඇගේ අවධානය යොමු වී තිබුණේ ඒ දේවලට පමණි. ලූක් 10:39-40. ගීතිකා 94:134. ඔබේ පිළිතුර මොකක්ද? මාර්තා සහ මරියා තිබ්බේ මොන වගේ ආදර්ශයක්ද? ලෝකයේ තියෙන මොන දේවල්ද අපි ප්‍රයෝජනෙට ගන්නෙ? පරිස්සම් වෙන්න ඕනේ මොනවා ගැනද? අද ඉන්න හුඟක් අය හිත වෙනතකට යන්න නොදී සේවයට මුල් තැන දෙන්නේ කොහොමද? පළවෙනි සහ දෙවෙනි ඡේදවල ප්‍රශ්නය. යේසුස් මාර්තාට ප්‍රේම කළේ ඇයි? මාර්තාට තිබුණු දුර්වලකම මොකක්ද? මාර්තා කියද්දී ඔයාගේ හිතේ ඇඳෙන්නේ මොන වගේ පින්තූරයක්ද? මාර්තා කියන්නේ යේසුස් බොහෝසෙයින් ප්‍රේම කරපු ඔහුගේ කිට්ටු යාළුවෙක්. යේසුස් ඒ විදිහට ආදරෙන් සලකපු කාන්තාවන් කීප දෙනෙක් ගැන බයිබලයේ කතා කරනවා. යේසුස් මාර්තාට ඒ තරම් ප්‍රේම කළේ ඇයි? මාර්තා ආගන්තුක සත්කාරයට කැමති, කරුණාවන්ත, මහන්සි වෙලා වැඩ කරපු කෙනෙක්. ඒත් ඒ හැම දෙයකටම වඩා යේසුස් මාර්තාට ප්‍රේම කළේ එයා තුල තිබුණු නොසැලෙන විශ්වාසය නිසායි. යේසුස් උගන්වපු හැම දෙෙම මාර්තා විශ්වාස කළා. ගැලුම්කරු යේසුස් කියලත් එයාට කිසිම සැකයක් තිබුණේ නැහැ. ඒත් අපි වගේ එයාටත් දුර්වලකම් තිබුණා. දවසක් යේසුස් එයාලගේ ගෙදරට ආපු වෙලාවක මාර්තාට එයාගේ සහෝදරිය එක්ක ටිකක් කේන්ති ගියා. එයා යේසුස්ට මෙහෙම කිව්වා. ස්වාමීනි, බලන්නකො මගේ සහෝදරිය දිහා. මට තනියම මේ හැම දෙයක්ම කරන්න සිදුවෙලා. ඇවිත් මට උදව් කරන්න කියා ඇයට කියන්න. ලූක් 10:38-42 දක්වා මෙහෙම කියනවා. ඔහු ඔවුන් සමග එතනින් පිටත් වී එක්තරා ගමකට ගියේය. එහිදී මාර්තා නම් එක්තරා ස්ත්‍රියක් ඔහුව ඇගේ නිවසට පිළිගත්තාය. මේ ස්ත්‍රියට මරියා නම් සහෝදරියක්ද සිටියාය. ඇය පුරුදු වී සිටියේ ස්වාමීන්ගේ පාමුල ඉඳගෙන ඔහු ඉගෙන් වූ දේවලට සවන් දීමටය. මේ අතර මාර්තා ගෙදර දොරේ බොහෝ වැඩ කටයුතු වල නිරත වී සිටියාය. ඇගේ අවධානය යොමු වී තිබුණේ ඒ දේවලට පමණි. එහෙන් ඇය යේසුස් ළඟට ඇවිත්, ස්වාමීනි, බලන්නකො මගේ සහෝදරිය දිහා. මට තනියම මේ හැම දෙයක්ම කරන්න සිදුවෙලා. ඇවිත් මට උදව් කරන්න කියා ඇයට කියන්න කියා කීවාය. එවිට යේසුස් ඇයට මෙසේ පිළිතුරු දුන්නේය. මාර්තා, මාර්තා, ඇයි ඔබ මේ තරම් කරදර වෙන්නේ? බොහෝ දේවල් අවශ්‍ය නැහැ. ඇත්තටම එක දෙයක් තිබුණත් ඇති. මරියා තෝරගත්තේ වඩාත් හොඳ දෙයයි. එය කවදාවත් ඇයට අහිමි වෙන්නේ නැහැ. ඒ සිද්ධියෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් මොනවද? අවධානය වෙනතකට යොමු වුණා. 3 සහ 4 ඡේදවල ප්‍රශ්නය. යේසුස් අගය කළේ මරියා කරපු මොන දේද? මාර්තා ඉගෙන ගත්තේ මොකක්ද? ගෙදරට එන්න කියලා මාර්තා සහ මරියා කරපු ආරාධනාව පිළිගත්ත යේසුස් ශුද්ධ ලියවිල්ලෙන් වටිනා දේවල් කියලා දෙන්න ඒක අවස්ථාවක් කරගත්තා. උතුම් ගුරුවරයා උගන්වපු කිසිම දෙයක් අතපසු කරගන්න මරියාට ඕන වුණේ නැහැ. ඒ නිසා එයා යේසුස් ළඟින්ම ඉඳගෙන ඔහු ඉගෙන් වූ දේවලට සවන් දුන්නා. ඕනෙනම් මාර්තාටත් ඒ දේම කරන්න තිබුණා. එහෙම කළා නම් යේසුස් මාර්තාවත් අගය කරයි. ඒත් මාර්තා අවධානය දුන්නේ යේසුස්ට හොඳින් සලකන එකට. ඒ දේවලට මරියා උදව් කළේ නැති නිසායි මාර්තාට ටිකක් තරහ ගිහින් ඒ ගැන යේසුස්ට කිව්වේ. ඒත් මාර්තා ඕනෑවට වඩා දේවල් ලෑස්ති කරන්න හදනවා කියලා යේසුස් දැක්කා. ඒ නිසා මාර්තා මාර්තා ඇයි ඔබ මේ තරම් කරදර වෙන්නේ කියලා අහපු යේසුස් කෑමට එක දෙයක් තිබුණත් ඇති කියලා ආදරෙන් කිව්වා. ඊට පස්සේ මරියා කරපු දේ අගය කරලා මෙහෙම කිව්වා. මරියා තෝරගත්තේ වඩාත් හොඳ දෙයයි. එය කවදාවත් ඇයට අහිමි වෙන්නේ නැහැ. එදා කෑමවිලේ තිබුණේ මොනවද කියලා ටික දවසකින් මරියාට අමතක වෙන්න ඇති. ඒත් එදා ඉගෙනගත්ත දේවල් යේසුස් එයාව අගය කරපු විදිහ කවදාවත් එයාට අමතක වෙන්න නැතුව ඇති. මාර්තාත් යේසුස් එයාට උගන්නපු පාඩම හිතට අරන් ජීවිත කාලෙ පුරාම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව හිටියා කියලා කිසිම සැකයක් නැහැ. ඒ නිසයි ඒ සිද්ධියෙන් අවුරුදු 60කට වැඩි කාලයකට පස්සේ යේසුස් මාර්තාටද ඇගේ සහෝදරියටද බොහෝ සෙයින් ප්‍රේම කළා කියලා යොහාන් ලිව්වේ. යොහාන් 11:5. පස්වෙනි ඡේදයේ ප්‍රශ්නය. වඩා වැදගත් දේවලට අවධානය දෙන්න මේ කාලෙදි හුඟක් අමාරු ඇයි? අපි අපෙන්ම අහගන්න ඕන ප්‍රශ්නේ මොකක්ද? යෙහෝවා දෙවිට කරන සේවයෙන් අපේ අවධානය වෙනතකට යොමු කරන හුඟක් දේවල් එදාට වඩා අද තියෙනවා. තාක්ෂණයේ දියුණුවත් එක්කම මේ ලෝකෙට හඳුන්වලා දෙන දේවල් නිසා අපේ අවධානය වෙනතකට යොමු වෙන්න පුළුවන් කියලා 1958 සැප්තැම්බර් 15 මුරටම සංග්‍රහාවේ අනතුරු ඇඟෙව්වා. ඒ කාලෙත් හැමදාම වගේ අලුත් අලුත් දේවල් ලෝකෙට හඳුන්වලා දුන්නා. වර්ණවත් සංග්‍රහ, ගුවන් විදුලිය, චිත්‍රපටි, ටීවී වගේ දේවල් හුඟක් ජනප්‍රිය වෙලා තිබුණා. මේ දුෂ්ට සමාජයේ අවසානය ලං වෙන්න වෙන්න අපේ අවධානය වෙනතකට යොමු කරන දේවල් තවත් වැඩි වෙනවා කියලා ඒ සංග්‍රහවේ කිව්වා. කිව්වා වගේම වෙන කවරදාකටත් වඩා අපේ අවධානය වෙනතකට යොමු කරන දේවලින් අපි වට වෙලා. එහෙමනම් අපේ අවධානය වෙනතකට යන්නේ දෙන්නේ නැතුව දෙවිගේ සේවයට යොමු කරන්න අපිට පුළුවන් කොහොමද? උපරිම ලෙස භුක්ති විඳින්න එපා. 6 වෙනි ඡේදයේ ප්‍රශ්නය. දෙවිගේ සෙනඟ තාක්ෂණයෙන් ප්‍රයෝජන අරන් තින්නේ කොහොමද? ශුභාරංචිය දේශනා කරන්න දෙවිගේ සෙනඟ තාක්ෂණයෙන් හුඟක් ප්‍රයෝජන අරන් තියෙනවා. පළවෙනි ලෝකමා යුද්ධයට කලින් සහ යුද්ධ පැවතුන කාලෙදී දෙවිගේ නිර්මාණ පිළිබඳ ඡායාරූප, දර්ශන සහ ශබ්ද ඇතුළත් වැඩසටහනකින් හුඟක් රටවල ඉන්න මිලියන ගාණක් දෙනාට දේශනා කරන්න ඒ අයට පුළුවන් වුණා. ඊට කාලෙකට පස්සේ රේඩියෝව හරහා ඔවුන් මිලියන ගාණකට දේශනා කළා. අද වෙනකොට ඉන්ටර්නෙට් පහසුකම ප්‍රයෝජනයට අරන් ලෝකේ අස්සක් මුල්ලක් නැර ශුභාරංචිය දේශනා කරනවා. 7 වෙනි ඡේදයේ පළවෙනි ප්‍රශ්නය. ලෝකෙ දේවල් උපරිම ලෙස භුක්ති විඳින එකේ තියෙන අනතුර මොකක්ද? 2 වෙනි ප්‍රශ්නය, අපි පරිස්සම් වෙන්න ඕනේ මොකක් ගැනද? බයිබලයේ අපිට අනතුරු අඟවන්නේ මේ ලෝකේ තියෙන දේවල් උපරිම ලෙස භුක්ති විඳින්න එපා කියලයි. ඒකට මේ ලෝකේ හඳුන්වලා දෙන දේවල් වෙනුවෙන් කාලය වැය කරන එකත් ඇතුළත්. 1 කොරින්ති 7:29 සිට 31 දක්වා මෙහෙම කියනවා. සහෝදරයනි, මා පවසන මේ දේ මතක තබා ගන්න. ඉතුරු වී තිබෙන්නේ තව කෙටි කාලයක් පමණි. එහෙයින් විවාහ වී සිටින අය තම විවාහ ජීවිතයට පමණක් මුල් තැන දෙමින් කටයුතු කිරීමෙන් වැළකී සිටිය යුතුයි. එලෙසම හඬා වැළපෙන අය එසේ නොකරන අය මෙන්ද, ප්‍රීතිවන අය ප්‍රීති නොවන අය මෙන්ද, දේවල් මිලදී ගන්න අය කිසිවක් අයිති නැති අය මෙන්ද සිටිය යුතුයි. මීට අමතරව මේ ලෝකයේ තිබෙන දේවල් භුක්ති විඳින අය ඒවා උපරිම ලෙස භුක්ති නොවිඳින අය මෙන්ද විය යුතුයි. මන්ද මේ ලෝකයේ තිබෙන වාතාවරණය වෙනස් වෙමින් පවතී. ඒවා වලින් සමහරක් වැරදි නැති වුණත් ඒවා නිසා අපේ කාලය අපතේ යන්න පුළුවන්. උදාහරණයකට විනෝදාංශවලට, ටීවී බලන්න, ප්‍රසිද්ධ තැන්වල සංචාරය කරන්න, සාපු සවාරියන්න, අලුත්ම ඉලෙක්ට්‍රොනික් උපකරණ සහ සැපෙන් විනෝදෙන් ජීවිතේ ගත කරන්න හඳුන්වලා දෙන අලුත්ම දේවල් ගැන හොයලා බලන්න කාලය හුඟක් වැය වෙනවා. තවත් අය ඉන්ටර්නෙට් එකෙන් චැට් කරන්න, මෙසේජ් යවන්න, ඊමේල් යවන්න, අලුත්ම ප්‍රවෘත්ති නැත්නම් ක්‍රීඩාතරතුරු දැනගන්න හුඟක් කාලය වැය කරනවා. සමහරු ඒ දෙවලට ඇබ්බැහි වෙනවා. ඒ තරම් වැදගත්කමක් නැති ඒ දෙවලට අපේ කාලය වැය කරනවා නම් මේ කාලේ වඩා වැදගත්ම දේවන යහෝවා දෙවිට කරන නමස්කාරයට වැඩි අවධානයක් දෙන්න අපිට බැරි වෙයි. එෆීස 5:15 සිට 17 දක්වා මෙහෙම කියනවා. ඒ නිසා ඔබ ඊතා සෝදිසියෙන් සිට අඥානයන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ඔබේ ජීවිතය ගත කිරීමට වග බලා ගන්න. අප නපුරු කාලයක ජීවත් වන නිසා ඔබට ලැබෙන සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න. එහෙයින් තවදුරටත් අඥාන ලෙස කටයුතු නොකර යහෝවා දෙවිගේ කැමැත්ත කුමක්ද කියා වටහා ගැනීමට නිරතුරුවම උත්සාහ කරන්න. 8 ඡේදයේ ප්‍රශ්නය. ලෝකේ තියෙන දේවලට ඇලුම් නොකරන එක වැදගත් ඇයි? දෙවිට කරන සේවයට අපි දෙන අවධානය මේ ලෝකේ දේවලට යොමු කරන්න සාතන් හැමතිස්සෙම උත්සාහ කරනවා. ඔහු ඒක පළවෙනි සියවසේදීත් කළා. අද ඒක ඊටත් වඩා වැඩියෙන් කරනවා. ඒ නිසා මේ ලෝකේ දේවල් ගැන අපිට හැඟෙන්නේ කොහොමද කියලා නිතරම සෝදිසි කරලා බලලා හදාගන්න ඕන පැති තියෙනවා නම් ඒව හදාගමු. මේ ලෝකේ දේවලට ඇලුම් කරන්න එපා කියලා බයිබලේ පැහැදිලිවම කියනවා. ඒ වෙනුවට අපි කරන්න ඕනේ දෙවිට තියෙන ආදරේ තවත් වැඩි කරගන්න එකයි. එහෙම කරනවා නම් දෙවිට කීකරු වෙන්නත්, ඔහුට තව තවත් ලං වෙන්නත් අපිට පුළුවන්. වැදගත්ම දේට අවධානය දෙන්න. 9 ඡේදයේ ප්‍රශ්නය. යේසුස් කිව්වේ මොන දේට අවධානය දෙන්න කියලාද? ඔහු ඒක ආදර්ශයෙන් පෙන්වුවේ කොහොමද? ඕනෑවට වඩා දේවල් ගැන කරදර වෙලා අවධානය වෙනතකට යොමු කරගන්න එපා කියලා යේසුස් මාර්තාට ආදරෙන් මතක් කළා වගේ ඔහුගේ අනුගාමිකයන්ටත් මතක් කළා. ඔහු ඔවුන්ට කිව්වේ යහෝවා දෙවිටත් ඔහුගේ රාජ්‍යයටත් ජීවිතේ මුල් තැන දෙන්න කියලා. මතෙව් 6:22 සහ 33 මෙහෙම කියනවා. ඇස ශරීරයට පහනක් හා සමානයි. එම නිසා ඔබේ ඇස වෙනතකට යොමු නොකර එකම දෙයක් කෙරෙහි යොමු කර තිබුවොත් එයින් ඔබේ මුළු ජීවිතේම ආලෝකවත් වෙයි. එහෙයින් නොකඩවා දෙවිගේ රාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත් මුල් තැන දෙන්න. එවිට ඔබට අවශ්‍ය ඒ සියලු දේම ඔබට දෙනු ලැබෙයි. කිව්වා විතරක් නෙමෙයි, ඔහු ඒක කරලත් පෙන්නවා. ඔහු තමන්ටම දේවල් රැස් කරගත්තේ නැහැ. අඩුම තරමේ ඔහුටම කියලා ගයක්වත් තිබුණේ නැහැ. 10 ඡේදයේ ප්‍රශ්නය. යේසුස්ගෙන් අපිට ගන්න පුළුවන් පාඩම මොකක්ද? දේශනා සේවයට බාධාවක් වෙන්න යේසුස් කිසිම දෙයකට ඉඩ දුන්නේ නැහැ. උදාහරණයකට, ඔහු දේශනා සේවය පටන් ගත්ත අලුත කපර්නෝමේ හිටපු අයට ඕනෑ වුණා යේසුස්ව ඒ ගමේම තියාගන්න. ඒත් යේසුස් ඔහුගේ අවධානය දෙවි දුන්නු පැවරුමින් වෙනතකට යන්න ඉඩ දුන්නේ නැහැ. දෙවිගේ රාජ්‍ය ගැන සුභාරංචිය වෙනත් නුවරවලත් දේශනා කළ යුතුයි. මාව එවා තිබෙන්නේ ඒ සඳහායි කියලා ඔහු කිව්වේ ඒ නිසයි. ලූක් 4:43. ඔහු හුඟක් ප්‍රදේශවලට ගිහින් පුළුවන් තරම් දෙනෙක්ට දේශනා කළා. දෙවි ගැන කියලා දුන්නා. පරිපූර්ණ කෙනෙක් වුණත් යේසුස්ට වෙහෙස දැනුණා. ඔහු විවේක ගත්තා කියලා බයිබලයේ සඳහන් දේවලින් තේරෙන්නේ ඔහුට බාර දුන්න පැවරුම ඔහු හුඟක් මහන්සි වෙලා ඉටු කළා කියන එකයි. 11 ඡේදයේ ප්‍රශ්නය. පවුලේ යම් ප්‍රශ්නයක් ගැන කියපු කෙනාට යේසුස් කිව්වේ මොකක්ද? යේසුස් දුන්න අනතුරු ඇඟවීම මොකක්ද? තවත් අවස්ථාවක යේසුස් ඔහුගේ ගෝලයන්ට වැදගත් කාරණයක් ගැන උගන්වමින් ඉද්දී කෙනෙක් මැද්දට පැනලා, "ගුරුතුමනි, අපේ පියාගෙන් ලැබුණු උරුමය මා සමග බෙදාගන්න කියා මගේ සහෝදරයාට කියන්න" කියලා කිව්වා. ඒත් ඒකට මැදිහත් වෙන්න අකමැති වුණු යේසුස්, "ඔබේ විනිශ්චයකාරයා නැත්නම් ඔබ අතරේ දේපොළ බෙදා දෙන තැනැත්තා ලෙස මාව පත්කලේ කවුද" කියලා එයාගෙන් ඇහුවා. මොකද ගෝලයන්ට උගන්වන එකෙන් අවධානය වෙනතකට යොමු කරන්න යේසුස් කැමති වුණේ නැහැ. තමන්ටම දේවල් ලබා ගන්න එක ගැන හිතන්න ගියොත් දෙවිට කරන සේවෙන් අවධානය වෙනතකට යන්න පුළුවන් කියන අනතුරු ඇඟවීම දෙන්න ඔහු ඒක අවස්ථාවක් කරගත්තා. ලූක් 12:13-15. දොළොස්වෙනි සහ 13 වෙනි ඡේදවල පළවෙනි ප්‍රශ්නය. යෙරුසලමට ආපු ග්‍රීකවරුන්ගෙන් සමහරුන්ට යේසුස්ව හම්බ වෙන්න කැමැත්තක් ඇති වුණේ ඇයි? දෙවෙනි ප්‍රශ්නය, යේසුස් තමන්ගේ අවධානය වෙනතකට යන්න දුන්නේ නැහැ කියලා පැහැදිලි වෙන්නේ කොහොමද? මිනිසෙක් විදිහට ජීවත් වුණු අවසාන දවස්වල යේසුස් හිටියේ ලොකු පීඩනයකින්. දුක් විඳලා මිය යන්න වෙනවා කියලත්, ඊට කලින් හුඟක් දේවල් කරන්න තියෙනවා කියලත් ඔහු දැනගෙන හිටියා. නීසාන් 9 වෙනිදා උණු දේ බලන්න. අනාවැකිවල කියලා තිබුණු විදිහට එදා ඔහු බූරු නාම්බෙග්ගේ පිටේ නැගලා යෙරුසලමට ඇතුල් වුණා. ඒ වෙලාවේ හුඟක් අය ඔහුව පිළිගත්තේ තමන්ගේ රජු විදිහටයි. ඊළඟ දවසේ ඔහු දේවමාලිගාවට ගිහින් වංචනික වෙළඳුන්ව එලවලා දැම්මා. පාස්කුව සමරන්න ඇවිත් හිටපු ග්‍රීකවරුන් ඒ දේවල් දැකලා යේසුස්ව හම්බ වෙන්න පුළුවන්ද කියලා ෆිලිප්ගෙන් ඇහුවා. ඒත් තමන්ගේ පැත්ත අරන් වැඩ කරන සතුරන්ගෙන් තමන්ව ආරක්ෂා කරන පිරිසක්ව එකතු කරගන්න යේසුස්ට උණ උනේ නැහැ. ඒ වෙලාවේ වැදගත්ම දේ ඔහුගේ ජීවිතේ පූජාකරණයකට අවධානය දෙන එකයි කියලා යේසුස් තේරුම් අරන් හිටියා. ඒ නිසා තමන් ළඟදීම මිය යනවා කියලා ගෝලයන්ට මතක් කරපු යේසුස් ඔහුව අනුගමනය කරන අය ඔවුන්ගේ ජීවිත පරිත්‍යාග කරන්න ලෑස්ති පිට ඉන්න ඕනේ කියලාත් කිව්වා. යේසුස් ඒ ගැන කිව්වේ මෙහෙමයි. තමාගේ ජීවිතයට තිබෙන ආශාව නිසා එය රැකගන්න උත්සාහ කරන අයට එය නැතිවෙයි. නමුත් මේ ලෝකයේ තමන් ගත කරන ජීවිතයට තිබෙන ආශාව අත්හරින්න වුණත් සූදානම් අයට තම ජීවිතය රැකගත හැකි. එහෙම කරන අයට පියාණන්ගෙන් ගෞරවය ලැබෙනවා වගේම දෙවි ඒ අයට සදාකාල ජීවනය ලබා දෙනවා කියලත් ඔහු පොරොන්දු වුණා. යොහන් 12:20-26. යේසුස් කියපු ඒ වටිනා කාරණය ෆිලිප් ඒ ග්‍රීකවරුන්ට දැනුම් දෙන්න ඇති. 14 වෙනි ඡේදයේ ප්‍රශ්නය. දේශනා සේවයට මුල් තැන දෙන අතරේ යේසුස් කරපු තවත් දේවල් මොනවද? යේසුස් මුල් තැන දුන්නේ දේශනා සේවයට වුණත් ජීවිතේ වෙනත් දේවලටත් කාලය දුන්නා. අඩුම තරමේ ඔහු එක විවාහ උත්සවයකට හරි සහභාගී වුණා. ඒකෙදි වතුර වයින් කරලා උත්සවය සතුටින් පවත්වගෙන යන්න උදව් වුණා. ඒ වගේම ඔහුගේ යාළුවෝ පණිවිඩයට උනන්දුව දක්වපු අය කෑමකට එන්න කියලා කරපු ආරාධනත් ඔහු පිළිගත්තා. ඒ මොන දේ කළත් විවේක ගන්න, ටිකක් තනිවෙලා කල්පනා කරන්න, යාඥා කරන්න, කාලය හොයාගන්න යේසුස් අමතක කළේ නැහැ. අපට බරක් විය හැකි සෑම දෙයක්ම අහක දාමු. 15 වෙනි ඡේදයේ ප්‍රශ්නය. පාවුල් දුන්නු උපදෙස මොකක්ද? ඔහු ආදර්ශයක් වුණේ කොහොමද? ධාවන තරඟයක යෙදිලා ඉන්න පිරිසකට පාවුල් අපිව සමාන කළා. තරඟය නිම කරන්න නම් අපේ වේගය අඩාල කරන, අපිව තරඟයෙන් ඉවත් කරන ඕනම දෙයක් අයින් කරන එක වැදගත් කියලා ඔහු කිව්වා. හෙබ්‍රෙව් 12:1 මෙහෙම කියනවා. විශාල වලාකුලක් හා සමාන මෙපමණ සාක්ෂිකරුවන් සමූහයක් අප වටා සිටින නිසා අපට බරක් විය හැකි සෑම දෙයක්ම හා අපව පහසුවෙන් හසු කරගන්නා පාපයද අහක දමමු. එලෙසම අප සහභාගි විය යුතු ධාවන තරඟය විඳ දරා ගැනීමෙන් යුතුව දුවමු. ඒකට පාවුල් හොඳ ආදර්ශයක්. යුදෙව් ආගමික නායකයෙක් විදිහට ධනවත් ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න ඔහුට ඕන තරම් අවස්ථාව තිබුණා. ඒත් වඩා වැදගත් දේවල් මොනවද කියලා තීරුම් ගත්ත නිසා ඔහු ඒ හැම දෙම පැත්තකට දැම්මා. ෆිලිප්පි 1:10. වෙහෙස නොබලා දේශනා සේවයේ හවුල් වුණු ඔහු ඒ වෙනුවෙන් සිරියාව, කුඩා ආසියාව, මැසිඩෝනියාව, යුදෙය වගේ හුඟක් ප්‍රදේශවලට ගියා. පාවුල් නිතරම බලාගෙන හිටියේ ඉදිරියේදී යෙහුවා දෙවි තමන්ට දෙන ආශිර්වාද දෙහයි. ඒ ගැන ඔහු මෙහෙම කිව්වා. මා අත්හැර දෙමු දේවල් අමතක කර ඉදිරියේ තිබෙන දේවල් අත්කර ගැනීමට මහත් වෑයමක් දරමින් සිටිමි. මගේ ත්‍යාගය ලබා ගැනීමේ අදහසින් මම දිගටම දුවමින් සිටින්නෙමි. ෆිලිප්පි 3:13 පාවුල් තනිකඩම හිටපු නිසා සිත වෙනතකට යොමු නොකර ස්වාමීන්ට නොකඩවා සේවය කරන්න ඔහුට අවස්ථාව ලැබුණා. පළවෙනි කොරින්ති 7:35. 16 සහ 17 ඡේදවල ප්‍රශ්නය. අපි විවාහ වෙලා හිටියත් නැතත් පාවුල්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? මාක් සහ ක්ලෙයා ඒ දේ කළේ කොහොමද? දෙවිට වැඩි සේවයක් කරන්න ඕන නිසා අද ඉන්න සමහර දෙවිගේ සේවකයනුත් විවාහ වෙන්නේ නැතුව ඉන්න තීරණය කරලා තියෙනවා. විවාහක අයත් එක්ක බලද්දී තනිකඩ අයට පවුල් වගකීම් අඩුයි. අපි විවාහ වෙලා හිටියත් නැතත් දෙවිට කරන සේවයෙන් අපිව ඈත් කරන බරක් විය හැකි සෑම දෙයක්ම අහක දාන්න අපිට පුළුවන්. ඒකට සමහර පුරුදු වෙනස් කරගන්න එකත් ඇතුළත්. එතකොට කාලේ අපත යවන්නේ නැතුව යෙහුවා දෙවිට වැඩි සේවයක් කරන්න අපිට පුළුවන්. වේල්සේ හැදී වැඩුණු මාක් සහ ක්ලෙයා ඉස්කෝලෙන් අස්වෙනවත් එක්කම පුරෝගාමි සේවය පටන් ගත්තා. ඒ දෙන්න විවාහ වුණාට පස්සෙත් දිගටම පුරෝගාමි සේවය කළා. ඒත් ඒ දෙන්නට ඕන වුණේ දෙවිට තවත් වැඩියෙන් සේවය කරන්න. මාක් මෙහෙම කියනවා. ජාත්‍යන්තර ඉදිකිරීම් වැඩවලට හවුල් වෙන්න අපිට තිබුණු ආසාව නිසා අපේ කාමර 3 ගේ විකුණුවා. සතියකට දවස් කීපයක් කර කර හිටපු රස්සාවෙනුත් අස් වුණා. ගත වුණු අවුරුදු 20 පුරාම අප්‍රිකාවේ හුඟක් ප්‍රදේශවලට ගිහින් නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන්න හවුල් වෙන්න එයාලට අවස්ථාව ලැබුණා. සමහර දවස්වල අතේ තිබුණේ පොඩි මුදලක් විතරයි. ඒත් කිසිම වෙලාවක යෙහෝවා දෙවි එයාලව අත්හැරියේ නැහැ. ගත වෙන දවසක් ගානේ යෙහෝවා දෙවිට සේවය කරපු එකෙන් අපි ලැබුවේ පුදුම තෘප්තියක්. ගිය ගිය තැන්වල අපිට ගොඩක් යාළුව හම්බ වුණා. අපිට කිසිම දෙයකින් අඩුවක් උනේ නැහැ. අපි කැපකලේ හරිම පොඩි දෙයයි. ඒත් අපි ලැබපු සතුට ඊට වඩා 1000 ගුණයකින් වැඩි කියලා ක්ලෙයා කියනවා. පූර්ණ කාලීනව සේවය කරන හුඟක් අයගේ අත්දැකීමත් ඒකමයි. පාදසටහන. හේන් සහ මෙලඩි සැන්ඩර්සන් කියන යුවළ සරුවට කර කර හිටපු ව්‍යාපාරයේ විකුණලා පූර්ණ කාලීන සේවය පටන් ගත්තා. ඉන්දියාවේ සේවය කරන්දී අතේ තිබුණු මුදල් ඉවර වුණාම එයාලා මොනවද කළේ කියලා දැනගන්න 2006 මාර්තු 1 මොරටම සංගරාවේ පළ වුණු එයාලගේ ජීවිත කතාව බලන්න. පාදසටහන අවසන්. 18 ඡේදයේ ප්‍රශ්නය. අපි අහගන්න ඕනේ මොන ප්‍රශ්නද? මේට වඩා උද්‍යෝගයෙන් සේවය කරන්න මට පුළුවන්ද? සමහර දේවල් නිසා මගේ අවධානය වෙනතකට යොමු වෙනවද? එහෙමනම් මං කරන්න ඕනේ මොනවද කියන ප්‍රශ්න ඔයාගෙන්ම අහලා බලන්න. ඔයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි බයිබලයේ කියවලා කියවපු දේ ගැන හොඳට හිතන එක. සමහර විට ඔයා දැනටමත් ඒක කරනවා ඇති. ඒත් ඒක තවත් හොඳට කරන්න පුළුවන් විදිහ ගැන ඊළඟ ලිපියෙන් බලමු. ඔබේ පිළිතුර මොකක්ද? මාර්තා සහ මරියා තිබ්බේ මොන වගේ ආදර්ශයක්ද? ලෝකයේ තියෙන මොන දේවල්ද අපි ප්‍රයෝජනෙට ගන්නෙ? පරිස්සම් වෙන්න ඕනේ මොනවා ගැනද? අද ඉන්න හුඟක් අය හිත වෙනතකට යන්න නොදී සේවයට මුල් තැන දෙන්නේ කොහොමද? ලිපිය අවසන්.